අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌව ගුරු කෙතරින් මේ සෝදානම 10-11 ශ්‍රේණි සඳහා නැටුම් පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ නැටුම් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත්, දියතලාව මහා විද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්.
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. වෙනදා වගේම අදත් අපි ආවේ නර්තන විෂයේ අරුත්බර වගේම ඉතාම වැදගත් පාඩමක් අරගෙනයි. මේ පාඩම වෙනදාටත් වඩා 10-11 ශ්‍රේණිවල දුවා දරුවන්ට මහන්සි වෙලා මතක තියාගන්න වෙනවා. විදේශීය නර්තන සම්ප්‍රදායන්වලට අයත් නර්තනාංග නිසා, ඒ වගේ වචන අපට ටිකක් නුහුරු නිසාත් හොඳින් පාඩම් කරගෙන මතක තබා ගත යුතුයි. භාරතීය නර්තන සම්ප්‍රදායේ භරත කතක් පාඩම් දෙක ඔයාලා 8-9 ශ්‍රේණිවලදී ඉගෙන ගත්තනේ. අද අපි කියලා දෙන්නේ කතකලි සහ මණිපුරි නර්තන සම්ප්‍රදායන් පිළිබඳවයි. අපි දන්නවා භාරතීය නර්තන සම්ප්‍රදායන් හතරක් තියෙනවා. භරත, කතක්, කතකලි සහ මණිපුරි. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ 8-9 ශ්‍රේණිවලදී ඉගෙන ගත්තනේ අපි භරත සහ කතක් පිළිබඳව. ඉතින් 10-11 ශ්‍රේණිවලදී ඉගෙන ගන්න තියෙන්නේ කතකලි සහ මණිපුරි. ඉතින් මේකෙනුත් 10 ශ්‍රේණියට අදාළ කතකලි නර්තන සම්ප්‍රදාය පිළිබඳව අපි ඉස්සෙල්ලා හඳුනාගෙන ඉමු. ඔයාලා වෙනදා වගේම කියන්න ඕනේ නෑනේ පුතේ, පොතක් පෑනක් ළඟට අරගෙන මේ පාඩමට ලෑස්ති වෙන්න ඕන. මේකට විතරක් නෙවෙයි, මේ ඌව ගුවන් විදුලියෙන් කරන මේ සත්කාරයට ඔයාලා ඉතින් දායක වෙන විදිහ අපි අහලා තියෙනවා. මගේ ආදරණීය දවා දරුවන් පොතක් පෑනක් අරගෙන අවශ්‍ය කරුණු ලියාගන්න ලක ලෑස්ති වෙන්නට ඕනේ. හරි, එහෙනම් අපි කතකලි නර්තන සම්ප්‍රදාය පිළිබඳව ඉගෙන ගනිමු. ආදරණීය දුවේ පුතේ, කතකලි කියන වචනයේ වාචාර්ථය තමයි කතා ප්‍රවෘත්තියත් අභිනයෙන් හා නෘත්‍ය ලීලාවන්ගෙන් ඉදිරිපත් කරනු ලබන දෘශ්‍ය කාව්‍යයක් කියලා හඳුන්වන්න පුළුවන්. මෙම කතකලි නර්තන සම්ප්‍රදාය ආරම්භ වෙලා තියෙන්නේ, එහෙමත් නැතිනම් මෙහි නිජබිම, දක්ෂිණ භාරතයේ කේරළ ප්‍රාන්තයේ. කොහෙද? දක්ෂිණ භාරතයේ කේරළ ප්‍රාන්තයේ තමයි කතකලි නර්තන සම්ප්‍රදායේ නිජබිම. මේ කේරළ ප්‍රාන්තයේ මෙන්න මේ කියන ප්‍රදේශවල තමයි කතකලි වැඩි වශයෙන්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ. හොඳට සවන් දෙන්න, හොඳට මේ උච්චාරණය කරන වචන හොඳින් අවබෝධ කරගන්න, හොඳට මතක තියාගන්න. එහෙනම් ඒ ප්‍රදේශ තමයි චෙරුතුරුණි. මොකද්ද චෙරුතුරුණි? ඊට පස්සේ තියෙනවා ගුරුවායුර්. ගුරුවායුර් කියන ප්‍රදේශය, චෙරුතුරුණි ප්‍රදේශය, ගුරුවායුර් ප්‍රදේශය, කොචීන්, කොචීන් කියන ප්‍රදේශය සහ ත්‍රිවෙන්ද්‍රම්, ත්‍රිවෙන්ද්‍රම් කියන ප්‍රදේශවල තමයි මෙන්න මේ කියන කතකලි නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේ ත්‍රිවෙන්ද්‍රම් කියන්නේ කේරළ නගරයේ අග නගරය. දැන් අපේ අග නගරය වගේ එහෙම ප්‍රාන්තවල තියෙනවානේ අග නගර. ඉතින් මේ කේරළ ප්‍රාන්තයේ අග නගරය තමයි ත්‍රිවෙන්ද්‍රම් කියලා කියන්නේ. මෙම කතකලි නැටුම් දේව විශ්වාස මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒ වගේම ආගමික පුද පූජා, ගැමි නැටුම් හා ගැමි නාටක ආශ්‍රයෙන් මේ කතකලි කියන නර්තන සම්ප්‍රදාය බිහි වෙලා තියෙනවා. ගැමි නැටුම් හා ගැමි නාටක, මේවට පදනම් වෙලා තියෙන්නේ දේව විශ්වාසය, දෙවියන්ගේ විශ්වාසවන්ත බව කියාපාන ගැමි නැටුම් සහ ගැමි නාටක ආශ්‍රයෙන් මේ නර්තන සම්ප්‍රදාය බිහි වෙලා තියෙනවා. ඒ වගේම තමයි වීර කාව්‍යයන් තියෙනවා. මහා භාරතය, රාමායනය, භගවත් ගීතාව ආදී කියන ආගමික කතන්දර තියෙනවා. මෙන්න මේ ආගමික කතන්දර මේ කතකලි නර්තන සම්ප්‍රදායේ ආරම්භයට තදින් බලපෑ බව සඳහන් වෙනවා. මහා භාරතය, රාමායනය, භගවත් ගීතාව කියන මේ ආගමික කතන්දර මෙන්න මේවා කතකලි නර්තන සම්ප්‍රදායේ ආරම්භයට තදින් බලපාලා තියෙනවා. හොඳින් මතක තියාගන්න ඕන කරුණ ඔයාලා සටහන් කරගන්නට ඕනේ. කතකලි නර්තන සම්ප්‍රදායේ ආරම්භය හා විකාශය පිළිබඳ තවත් කරුණු ඉදිරිපත් කිරීමේදී මෙන්න මෙහෙම. භගවත් පිදීම, දුර්ගා ඇදහිම කියන දේව විශ්වාසයන් හා බැඳිලා තියෙනවා. භගවත් පිදීම, දුර්ගා ඇදහිම මේවා ආගමික විශ්වාසයන්, දේව ඇදහිලි. එතකොට චක්කියාර් කුත්තු, ප්‍රබන්ධම් කුත්තු, කුඩියාට්ටම් වැනි පැරණි නෘත්‍ය නාටක විශේෂ මේවා තමයි දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කරානේ. ගැමි නැටුම් සහ ගැමි නාටක ආශ්‍රයෙන් මේ කතකලි නර්තන සම්ප්‍රදාය බිහි වෙන්න අතිවාරම වැටුණා කියලා. එතකොට මෙන්න මේවා තමයි මේ කියන නාටක විශේෂ. මොනවාද? චක්කියාර් කුත්තු, ප්‍රබන්ධම් කුත්තු, කුඩියාට්ටම්. චක්කියාර් කුත්තු, ප්‍රබන්ධම් කුත්තු, කුඩියාට්ටම් මෙන්න මේ පැරණ නෘත්‍ය නාටක විශේෂ වගේම මේ වගේ කතකලිහි ආරම්භයට පාදක වෙලා තියෙනවා. මෙහිදී ඒ වගේම තමයි මේවා කරන්න මෙන්න මේ අය මූලික වෙලා තියෙනවා. මේ මූලිකත්වය ගැන ඉස්ලාම් ක්‍රියා කරලා තියෙන්නේ චක්කියාර්වරුන්. චක්කියාර්වරුන් කියලා කියන්නේ බ්‍රාහ්මණ පිරිසක්. හොඳේද? බ්‍රාහ්මණ පිරිසක්. මොවුන් දේව මන්දිරයෙහි දෙවියන් උදෙසා වත්පිළිවෙත් පැවැත්වීමේ බහරකාරත්වය උසලුන පිරිසක්. දේව මන්දිරවර දෙවියන්ට වත්පිළිවෙත් ඉදිරිපත් කරන පිරිසක්. හරිද? මේගොල්ලන්ට කියන්නේ චක්කියාර්වරු කියලා. ඒ වගේම ග්‍රාම්‍ය දේව පූජාවලදී වගේම විවෘත වේදිකාවල නර්තනයේ යෙදিলা තියෙනවා මෙන්න මේ චක්කියාර්වරු. ග්‍රාම්‍ය දේව පූජාවලදී වගේම විවෘත වේදිකාවල මෙන්න මේ කියන අර දේව මන්දිරවල වත්පිළිවෙත් කරන චක්කියාර්වරු නර්තනයේ යෙදিলা තියෙනවා. ඉතින් මේ චක්කියාර්වරුන් රඟ දක්වන ලද නිසා චක්කියාර් කුත්තු යන නමින්ද මේව හඳුන්වලා තියෙනවා. පැහැදිලිද? චක්කියාර් කුත්තු යන නමින්ද මේවා පැහැදිලි කර මේ හඳුන්වලා තියෙනවා. මේ චක්කියාර්වරු තනිව නර්තනයේ යෙදෙනවා එක් අවස්ථාවන් වලදී. චක්කියාර්වරු තනිව නර්තනයේ යෙදෙනවා. ඒ කියන්නේ ඒකල නැටුම්. අපි දන්නවා ඒකල නැටුම් කියන ඒවා. ඒ ඒකල නැටුම් ඉදිරිපත් කිරීමේදී තමයි චක්කියාර් කුත්තු යන නම භාවිතා කරලා තියෙන්නේ. ඒකල නර්තනයේදී හඳුන්වන්නේ චක්කියාර් කුත්තු කියන නම. සාමූහික නර්තනංග ඉදිරිපත් කිරීමේදී කියන්නේ මේ නර්තනංග වලට කුඩියාට්ටම් කියලා. මොකද්ද කුඩියාට්ටම්? චක්කියාර් කුත්තු කියනවා ඒකල නැටුම් වලට, සාමූහික නැටුම් වලට කියනවා කුඩියාට්ටම් කියලා. ඒ වගේම මේ කතකලි නැටුම වීර කතා හා දේව කතා ආශ්‍රිතව තමයි ගොඩනැගිලා තියෙන්නේ. පැහැදිලිද? වීර කතා සහ දේව කතා ආශ්‍රයෙන් තමයි මේ කතකලි නැටුම ගොඩනැගිලා තියෙන්නේ. එම නිසා මේවා අපිට හිතන්නත් පුළුවන් නේද තාණ්ඩව නෘත්‍යයන්ගෙන් සමන්විතයි කියලා. වීරත්වය කියනකොට තාණ්ඩව ලක්ෂණනේ ගන්නෙ නේද දෙවියන් ගැන කියනකොට. එතකොට එහෙමනම් මේ කතකලි නැටුම එතකොට තාණ්ඩව නෘත්‍යයන්ගෙන් සමන්විතයි. අනිත් විශේෂත්වය තමයි පුතේ මේ නැටුම් ඉදිරිපත් කරන්නේ පිරිමින් විසින්මයි. පැහැදිලිද? මේ නැටුම ඉදිරිපත් කරන්නේ පිරිමින් විසින්. ස්ත්‍රී චරිතත් රඟපාන්නේ කවුද? පිරිමින් විසින්. ඒ නිසා මේ කාන්තා චරිත පිරිමින් විසින් කාන්තා චරිත රඟ දක්වන නිසා මේවට කියනවා කුම්මි ආට්ටම් කියලා. මොනවාද කුම්මි ආට්ටම්? හරියට අපේ ගැමි නාටක වගේ මතකනේ, අපි ඕගලන්ට මීට කලින් පාඩම් වලදී කියා දුන්නා සොකරි කෝලම් ජන නාටක. ඒ වගේ කාන්තා චරිත රඟපාන්නේ පිරිමින් විසින්නේ නේද පුතේ? ඒවත් මතක තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන. හරි, කොහොම හරි දැන් අපි ඉගෙන ගත්තා චක්කියාර් කුත්තු. කුඩි ආට්ටම් කියන්නේ මොකද්ද? කුම්මි ආට්ටම් කියන්නේ මොකද්ද කියලා. හරි, එහෙමනම් දැන් අපි බලමු මේ 16 හා 17 වන ශතවර්ෂවල මෙම රංග ශෛලියේ සැලකිය යුතු කාලවකවානුවක්. 16 හා 17 වන ශතවර්ෂ ක්‍රිස්තු වර්ෂ 1550 ඉඳලා 1605 දක්වා කාලය තුල රජකලා කේරළ ප්‍රාන්තයේ රජ කෙනෙක්. 1505 ඉඳලා 1605 කියන කාලවකවානුව තුල කේරළයේ ප්‍රාන්ත රජ කෙනෙක් හිටියා. ඔහුගේ නම කොට්ටාකර තාම්පුරන්. මොකද්ද? කොට්ටාකර තාම්පුරන්. මොහු දක්ෂ නළුවෙක්. තම දක්ෂ නළුවෙක්ලු මේ රජතුමා. මොහු විසින් රාමායනේන කතා වස්තුන් තියෙනවනේ. රාමායනේ භගවත් ගීතාව අපි ඉස්සලා කතා කළේ, මහාභාරතය කියලා. ඉතින් මෙන්න මේ කියන වීර කාව්‍යයන් වල එනවා රාමායනේ කියන කතා වස්තුන් ඇසුරෙන් රාම චරිතය අලලා, රාම කියන චරිතය අලලා නාට්‍ය අටක් නිර්මාණය කළාලු. පැහැදිලිද? රාම චරිතය අලලා නාට්‍ය අටක්. කවුද මේ? කොට්ටාකර තාම්පුරන් කියන රජුරුව. මොහු ප්‍රාන්ත රජ කෙනෙක්, දක්ෂ නළුවෙක්. හරිද? ඉතින් මේවා රසික ජනතාව අතර ශීඝ්‍රයෙන් පැතිරුණාලු. හොඳයි, ඊට පස්සේ මේවට කිව්වලු රාමාට්ටම් කියලා. මේ ශීඝ්‍රයෙන් පැතිරිච්ච මේ රාම චරිතය අලලා නිර්මාණය කරපු මේ නාට්‍ය අට ඉතා ශීඝ්‍රයෙන් පැතිරුණා. මේවට කිව්වා රාමාට්ටම් කියලා. පැහැදිලිද? ඉතින් ඔන්න මේ රාමාට්ටම් නර්තනාංග නාට්‍ය අට ප්‍රචලිත වෙනකොට තව රජ කෙනෙක් හිටියා කැලිකටි ජමොරීන්. මේ ජමොරීන් කියලත් කියනවා, මෙයාට සැමොරීන් කියලත් කියනවා. එක එක පොත්වල සැමොරීන් කියලත් සඳහන් වෙනවා, ජමොරීන් කියලත් සඳහන් වෙනවා. ඉතින් දරුවනේ, මෙන්න මේ කැලිකටි ජමොරීන් කියන රජුරෝ මොකද කරේ? මේ රජු විසින් අර මං ඉහතින් සඳහන් කරේ කොට්ටාකර තාම්පුරම් රජුට අභියෝගයක් කරමින් කෘෂ්ණ චරිතය අලලා කෘෂ්ණාට්ටම් නමින් නෘත්‍ය නාටක ප්‍රදර්ශනය කළා. හරි, සැමරීන් රජු මොකද්ද කළේ? කෘෂ්ණාට්ටම් නමින් නෘත්‍ය නාටක ප්‍රදර්ශනය කළා, මේ කෘෂ්ණ චරිතය අලලා. මෙම නැටුම් කේරළය තුල අතිශයින් ප්‍රසිද්ධියට පත් වුණා. අර කොට්ටාකර තාම්පුරම් රජුගේ රාමාට්ටම් වලටත් වඩා මේ සැමොරීන් රජු, නැත්නම් ජමොරීන් රජු ඉදිරිපත් කරපු කෘෂ්ණාට්ටම් ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ මොකද කරේ? රාමාට්ටම් බිඳ වැටුණද? නැහැ. ඊට පස්සේ නැවතත් රාමාට්ටම් සකස් කරලා අර වගේම ඉතාමත් ලස්සනට තාම්පුරම් රජු, කොට්ටාකරේ තාම්පුරම් රජු විසින් නැවතත් ඒක සකස් කරලා ඉදිරිපත් කළා. හරි, මං හිතනවා ඕගලන්ට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳට නම් ටික එහෙම සටහන් කරගන්න බලන්න. ඊට පසුව තමයි දරුවනේ මේ රාමාට්ටම්, කෘෂ්ණාට්ටම්, කුඩියාට්ටම්, චක්කියාර් කුත්තු වැනි ගැමි නැටුම්වල ආභාසය ලැබමින් මහා කවි වල්ලතෝල් නාරායන මෙනන් විසින් කතකලි නර්තන සම්ප්‍රදාය නිර්මාණය කෙරුවේ. එතකොට මේක ටිකක් පිළිවෙලකට මේ කියන ජනනාටක, ගැමිනාටක, දැන් අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු රාමාට්ටම්, ක්‍රිෂ්ණාට්ටම්, ඊළඟට කුඩියාට්ටම්, චක්‍යාර්කුත්තු කියන මේ ගැමි නැටුම් සහ ගැමි නාටකවල ආභාෂය ලබමින් මහා කවි වල්ලතෝල් නාරායන මෙනන් විසින් කතකලි නර්තන සම්ප්‍රදාය නිර්මාණය කරන ලැබුවා. ඉතින් මේ කාලවකවානුවේ මේ 1930 වර්ෂයේදී මේ වල්ලතෝල් නාරායන මෙනන් මහත්මයා විසින් කේරළ කලා මණ්ඩලම් නමින් කතකලි නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත කරන්න, ඒවා උගන්වන්න ආයතනයක් පිහිටවනු ලැබුවා. මෙතුමාට අමතරව, ඒ කියන්නේ මේ වල්ලතෝල් නාරායන මෙනන්ට අමතරව තවත් හිටියා කතකලි නර්තනයේ උදෙසා දායක වූ ප්‍රවීණයන්. නේද? අපි ඒවා ඉගෙන ගන්න ඕන. දැන් මුල ඉඳලම මතක් කරගන්නකො, කොට්ටාකරන්, තාම්පුරන්, කැලිකට්හි සැමොරීන් රජුරුව. නේද? ඒක පිළිවෙලක් ඇතුව ඔගොල්ලොන් සටහන් කරගන්න. ඊට පස්සේ දායක වුණා ශ්‍රී වල්ලතෝල් නාරායන මෙනන්. නේද? ඊට පස්සේ බලන්නකො මේ දායක වූ ප්‍රවීණයන් කවුද කියලා. දැන් අර තරමක් දුරට මේක විකාශනය කරලා හොඳ තත්ත්වයට ගත්තට පස්සේ මේ එක අරමුණකට මේ කතකලි නර්තන සම්ප්‍රදාය මේකට දායක වුණා ක්‍රිෂ්ණන් නායර්. කවුද පුතේ? ක්‍රිෂ්ණන් නායර්. ඒ වගේම කුංජු නායර් කියන ප්‍රවීණයන්. ඒ වගේම කතකලි නර්තන සම්ප්‍රදාය වේදිකාවට ගැලපෙන ආකාරයට සකස් කළේ වෙනස් දෙන්නේ. පැහැදිලිද? කතකලි නර්තන සම්ප්‍රදාය වර්තමාන වේදිකාවට ගැලපෙන ආකාරයට සකස් කළේ උදයශංකර්, ඒ වගේම රාම් ගෝපාල් වැනි ශිල්පීන් විසින්. උදයශංකර් සහ රාම් ගෝපාල් වැනි ශිල්පීන් විසින්. අපි ඒ විකාශනය වෙච්ච ආකාරය තමයි අපි ඒ කතා කළේ කතකලි නර්තන සම්ප්‍රදාය. එහෙමනම් අපි බලමු මේ කතකලි නර්තන සම්ප්‍රදාය සඳහා තාමත් අලංකృత වූ සංගීතයක් තියෙනවා. වාද්‍ය භාණ්ඩ විශාල සංඛ්‍යාවක් තියෙනවා, විවිධ වාද්‍ය භාණ්ඩ. අපි ඉස්සෙල්ලා කතකලි නර්තන සම්ප්‍රදායේ සංගීතය පිළිබඳව කතා කරලා ඉමු. කතකලි නර්තන සම්ප්‍රදායේ සංගීතය දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය. ඔයාලා දන්නවා ಭರತ නර්තන සම්ප්‍රදායෙත් එහෙමනේ. එහෙම නේද නදී කටීච? ಭರತ නර්තන සම්ප්‍රදායෙත් මතක් කරගන්න ඕනි එතකොට ඕගොල්ලෝ. ආ, දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය තමයි ಭರತ සහ කතකලි නර්තන සම්ප්‍රදායන් සඳහා යොදාගන්නේ. නදී කටීචේ පාඩම කරනකොට පැහැදිලි කරාවි ඔයගලන්ට කතක් සහ මණිපුරි නර්තන සඳහා මොන සංගීත සම්ප්‍රදායද මේ යොදාගන්නේ කියන එක. ඒකට ඔයාලා මතක තියාගන්න ඕනි මං කියා දෙනකොට කතකලි සහ ಭರತನಾಟ್ಯಂ සඳහා යොදාගන්නේ දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය කියලා. කතකලි නර්තනයට අයත් ගීත ගායනා කරන්නේ දරුවනේ සංස්කෘත හා මලයාලම් භාෂාවෙන් තමයි කතකලි නර්තනයට අයත් ගීත ගායනා කරන්නේ. මේ ගීත ගායනා නොමැතිව කතකලි රඟ දක්වන්නේ නැහැ. ගායනා සහිත නර්තනාංග තමයි මේ වගේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම කතකලි නර්තනයේ ගායකයෝ දෙන්නෙක් ඉන්නවා. ප්‍රධාන ගායකයා සහ අනුගායකයා කියලා. ප්‍රධාන ගායකයාට කියනවා අපි පොන්නානි. මොකද්ද කියන්නේ? පොන්නානි කියලා කියනවා. අත්වැල් ගායකයා හෙවත් සහය ගායකයාට කියනවා අපි සිංකිටි. සිංකිටි හෙවත් සිංගිඩි කියලා කියනවා. හොඳට මේ උච්චාරණය කරන්න ඕනේ. සිංකිටි හෙවත් සිංගිඩි කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු දැන් ඔය සංගීත සම්ප්‍රදාය ගැන තමයි අපි කතා කළේ. ඒකට අවශ්‍ය කරුණු තමයි මම ඕගලන්ට මේ කියලා දුන්නේ. ඊළඟට අපි බලමුකෝ නර්තනාංග පිළිබඳව. මේ නර්තනයේ පෙළ ගැස්ම වෙලා තියෙන්නේ අරංගු කෙලිය. අරංගු කෙලිය කියන්නේ පුතේ නැටුමක් නෙමෙයි. මද්දල වාදනය. පැහැදිලිද? අරංගු කෙලි කියලා කියන්නේ මද්දල වාදනය. ඊළඟට තියෙනවා තෝඩායම්. තෝඩායම්. මේ තෝඩායම් කියන්නේ දෙවියන් උදෙසා කරන උපහාර නර්තනය. තේරුණාද? දෙවියන් උදෙසා කරන උපහාර නර්තනය. ඊළඟට තියෙනවා පුරප්පාද. පුරප්පාද මේක අභිනයෙන් තොරයි. නේද? සාත්වික අභිනය, ඊළඟට ආංගික අභිනය, ඒකෙන් ගොඩක් වෙලාවට අභිනයෙන් තොර නෘත ලක්ෂණ ඉදිරිපත් කිරීමක්. නෘත ලක්ෂණ කියලා කියන්නේ හරියට අපේ මොනවාද? ගොඩ සරඹ, පා සරඹ වගේ නෘත ලක්ෂණ. තව තියෙනවා ශාස්ත්‍රීය, මම ඔක්කොම කියන්න යන්නේ, මතක තියාගන්න. නෘත ලක්ෂණ කියන්නේ අභිනයෙන් තොර කියන එක. එතකොට මේ පුරප්පාද කියන්නේත් අභිනයෙන් තොර නෘත ලක්ෂණයක් ඉදිරිපත් කිරීම. ඊළඟට මේලප්පදම්. මේලප්පදම් කියන්නේ මේකේ විශේෂයෙන් හිමිවන්නේ නර්තනයටත් වඩා ගායකීන්ට සහ වාදකීන්ට තමයි මේ මේලප්පදම් වලදී විශේෂ තැනක් හිමිවන්නේ. එතකොට අරංගු කෙලි, තෝඩායම්, පුරප්පාද, මේලප්පදම් කියන නර්තනාංග පෙළගස්සලා තියෙනවා. මම ඕගලන්ට විශාල වශයෙන් දෙන්නේ නැහැ. මොකද ඔයාලගේ සීමාවක් තියෙනවා. 10 11 ශ්‍රේණිවල දුවා දරුවන් ඉගෙන ගත යුතු, මතක තියාගන්න ඒවා නේද? එතකොට ඒ නිසා අපි ඉතාමත් සීමා සහිතව තමයි මේ කාලයත් එක්ක අපි ඔයගලන්ට උගන්වන්නේ. මේ ටික හොඳට මතක තියාගන්න. ඊළඟට අපි ඉගෙන ගනිමුකෝ කතකලි නර්තන සම්ප්‍රදායේ වාද්‍ය භාණ්ඩ මොනවද කියලා. නේද? අපි කිව්වනේ කතකලි නර්තන සම්ප්‍රදායේ සංගීත සම්ප්‍රදාය තමයි කර්ණාටක සංගීතය. නේද? දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය. මේ කර්ණාටක සංගීතය සඳහා අපි යොදා ගන්නා වාද්‍ය භාණ්ඩය තමයි චෙන්ඩාව. චෙන්ඩාව, මද්දලය, ළඟට චෙන්ගිලම්, ළඟට ඉලතාලම්, ඊළඟට එඩෙක්ක, කුම්බු. කුම්බු මොනවාද? චෙන්ඩාව, මද්දලය, චෙන්ගිල, ඉලතාලම්, එඩක්ක, කුම්බු. මේ චෙන්ඩාව කියලා කියන්නේ මේක දවුල දන්නවා ඕගොල්ලන්. සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩේ දවුල. මේ දවුලේ හැඩයට සමානයි. හැබැයි මේක වාදනය කරන්නේ මුහුණතක් උඩ අතට සිටින ලෙස. මුහුණතක් උඩ අතට සිටින ලෙස තියලා කෝටු දෙකකින් තමයි වාදනය කරන්නේ. කරේ ඉල්ලගෙන එක් අතකින් සහ කෝටුවකින් වාදනය කරන අවස්ථා තියෙනවා. කරේ ඉල්ලගෙන තමයි මේ චෙන්ඩාව වාදනය කරන්නේ. ඊළඟට මද්දලය. මේ මද්දලය අවනද්ද වාද්‍ය භාණ්ඩයක්. අවනද්ද කියන්නේ අපි දන්නවා සංසහ ලී වලින් නිෂ්පාදිත වාද්‍ය භාණ්ඩයක්. මේ බෙර ඇස් දෙක සඳහා අර තබ්ලා වල වගේ බදාමයක් දාලා තියෙනවා. තබ්ලා වල වගේ බදාමයක් දාලා තියෙනවා. තේරුණාද? මේ මද්දලය කියන්නේ මොකද්ද කියන එක ගැන මම විශාල වශයෙන් ඕගලන්ට මේ වෙලාවේ කියලා දෙන්න යන්නේ නැහැ. චෙන්ඩාව, මද්දලය කියන වාද්‍ය භාණ්ඩ දෙක ඉතාම ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ දෙක වෙනවා. ඊළඟට චෙන්ගිලම්. චෙන්ගිලම් කියන්නේ විශාල ප්‍රමාණයේ පිත්තල තලියක්. පැහැදිලිද? විශාල ප්‍රමාණයේ පිත්තල තලියක්. ගායක කණ්ඩායමේ ප්‍රධානියා තමයි මේක වාදනය කරන්නේ. මෙයා අතේ ඉල්ලාගෙන කෝටුවකින් වාදනය කරනවා. අතේ ඉල්ලාගෙන කෝටුවකින් වාදනය කරනවා. හරි. ඊළඟට ඉලතාලම්. ඉලතාලම් කියන්නේ පුතේ ඝන වාද්‍ය භාණ්ඩයක්. අපේ තාලම්පටට සමානයි. හැබැයි ඊට වඩා විශාලයි. තේරුණාද? ඊට වඩා විශාලයි. ඊළඟට අපි බලමු එඩැක්ක. එඩැක්ක කියනකොටම ඕගලන්ට අපේ නර්තන සම්ප්‍රදායන් වල උඩැක්කිය මතක් වෙනවා ඇති නේද? මේ උඩැක්කියේ ආකෘතියට සමානයි එඩැක්කය. මේක කරේ ඉල්ලාගෙන ඒත් කෝටුවකින් තමයි දරුවනේ මේක වාදනය කරන්නේ. එඩැක්ක. හරි. ඊළඟට අපි බලමු කුම්බු. කුම්බු ඔගල දන්නවා අපි අර කුම්බුව කියලා එහෙම අපේ තියෙන්නේ සුෂිර වාද්‍ය භාණ්ඩය. නේද? ඊස්ටර්න් බෑන්ඩ් එකේ අපේ ප්‍රධාන මේ නායිකා විසින් අරන් යන්නේ නේද? ලීඩර් බෑන්ඩ් ලීඩර් අරන් යන්නේ කුම්බු. ඒවා ඒ හා සමානයි. කුම්බු සුෂිර වාද්‍ය භාණ්ඩයක්. ඉතින් දුවේ පුතේ අපි බලමුකෝ මේ කතකලි නර්තන සම්ප්‍රදායේ වේශ නිරූපණය දෙස. මේ වේශ නිරූපණය කියලා කියන්නේ කතකලි නර්තන සම්ප්‍රදායේ මං හිතන්නේ හදවත වගේ. ඒ තරමටම නැතුවම බැරි අංගය තමයි වේශ නිරූපණය කතකලි නර්තන සම්ප්‍රදායේ. ඒ තරමටම විශිෂ්ට වේශ නිරූපණ ශිල්පයක් මේ කතකලි නර්තන සම්ප්‍රදාය තුල තියෙනවා. අනිත් සම්ප්‍රදායන් තුනටම වඩා අනිත් ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් තුනටම වඩා අතිශයින් ප්‍රබල වේශ නිරූපණ ක්‍රමයක් තියෙන්නේ කතකලි නර්තන සම්ප්‍රදායේ. හරි. මේ වේශ නිරූපණය හා ඇඳුම් මායිත්තම් පිළිබඳව අධ්‍යයනය කරලා හොඳින් ඒ වගේම අවධානයෙන් නැහුම් කන් දෙන්න ඕන මේ කරුණු කාරණා ටිකට. ඔයාලා දන්නවා ආහාර අභිනය ගැන. මේ කතකලි නර්තන සම්ප්‍රදාය ආහාර අභිනය අතින් ඉතාමත් පොහොසත් නර්තන සම්ප්‍රදායක්. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනෙක් ඉන්දීය නර්තන සම්ප්‍රදායන් වලට වඩා. හරිද? එතකොට මේ චරිතවලට අනුව ඉතාමත් විචිත්‍රවත් අයුරින් සැකසුණු රංග වස්ත්‍රාභරණ හා ඊටම ගැලපෙන සංකීර්ණ වේශ නිරූපණ භාවිතයක් මේ සම්ප්‍රදාය තුල තියෙනවා. වෙනමම ශිල්පියෙක් ඉන්නවා මේ වේශ නිරූපණයට. තේරුණාද? මේගොල්ලන්ගේ මේ මේකප් වලට ඒ වගේම ඇඳුම් පැළඳුම් අන්දවන්න වෙනමම ශිල්පියෙක් ඉන්නවා. මෙයාව හඳුන්වනවා පත්තුකාරන් කියලා. මොකද්ද? පත්තුකාරන් කියලා හඳුන්වනවා මේ වේශ නිරූපණ ශිල්පියාව. මේ මුහුණේ ආලේපන කරන වර්ණාලේප ගැන කතා කළොත් පුතේ මේක පල්ප් එකක් වගේ හදාගන්නේ. ඉස්සලා මුහුණ උඩින් මේ පල්ප් එක තවරනවා. ඊට පස්සේ තමයි ඒක වර්ණවත් කරන්නේ. හොඳට අහගන්නකෝ. මේ කතකලි නර්තනයේදී වර්ණාලේප සකස් කර ගැනීම සඳහා ඔන බලන්න විවිධ පාෂාණ වර්ග. මොනවද විවිධ පාෂාණ වර්ග? හා කුඩු වර්ග භාවිතා කරනවා. ඒවා දියෙන්, ඒ කියන්නේ වතුරත් සමග හෝ පොල් තෙල් සමග මිශ්‍ර කරලා අර පාෂාණ වර්ගය ඒ කුඩ අඹරා ගැනීමෙන් තමයි නිසි පදම සකස් කරගන්නේ. මේකට කියනවා චූට්ටි කියලා. චූට්ටි මේ පල්ප් එකට කියනවා චූට්ටි කියලා. මේ පිටි බදාමයක් මේක. මේ පිටි බදාමය මුහුණේ තවරනවා. කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතාමත් සෞඛ්‍යානුකූලව සමට කිසිම මේ අවහිරයක් නොවන ඇලර්ජික් වෙන්නේ නැති වෙන විදිහට තමයි මේ බදාමය එහෙම නැත්නම් මේ පල්ප් එක හදාගන්නේ. ඉතින් මේක හදලා මේ බදාමයේ මුහුණේ ගොඩනඟලා ඊට පස්සේ චරිතයේ ස්වභාවය අනුව වර්ණ ගන්වනවා. තේනවාද? එතකොට අර මුහුණේ හැමත නෙමෙයි මේ වර්ණ ගැන්වීම එන්නේ අර පල්ප් එක උඩ. එක් ශිල්පියෙක් වර්ණ ගන්වන්න එහෙමත් නැතිනම් වේශ නිරූපණය කරන්න අඩුම වශයෙන් දරුවනේ පැය 3ක් 4ක්වත් යනවා. අර වේශ නිරූපණය ලබන ශිල්පියා නළුව හොඳ නිින්දක් නිදාගෙන තමයි ඇහැරෙනවා කියලා කියන්නේ. මොකද පැය 3 4ක් මූණ විතරක් වේශ නිරූපණය කරනවා. ඉතින් වේශ නිරූපණයේදී සියලුම චරිත වර්ග 6කට වෙන් කරලා තියෙනවා පුතේ. චරිත වර්ග 6කට වෙන් කරලා තියෙනවා මේ වේශ නිරූපණය. මේකට කියනවා මිනික්කු. එක මිනික්කු, පච්චා, කත්ති, තාඩි, කාරි, දෙප්පු. මොකද්ද? මිනික්කු, පච්චා, කත්ති, තාඩි, කාරි සහ දෙප්පු කියලා කොටස් 6කට වෙන් කරලා මේ වේශ නිරූපණ ක්‍රමයන් 6 හැඩ ගන්නවනවා. එතකොට මේ මිනික්කු කියලා කියන්නේ උපදමන ලද යන අරුත. උපදමන යන ලද අරුත කියලා කියනවා. කතකලි සාමාන්‍ය වේශ නිරූපණ ක්‍රමය තමයි මේ මිනික්කු කියලා කියන්නේ. මේවා ගැන තව මම කිව්වනේ ඔයගලන්ට ගැළපෙන 10 ශ්‍රේණියට ගැළපෙන 11 ශ්‍රේණියට ගැළපෙන ඉතාමත් කෙටියෙන් තමයි අපි මේ පාඩම ඔයගලන්ට දෙන්නේ. මොකද මේකේ ගොඩක් දේවල් මේකේ ගැඹුරින් ඔයගලන්ට උගන්වන්න සඳහන් වෙලා නැහැ අපට. ඒ නිසා ඔයගලන්ට නැත්තම් මිනික්කු කියන එක ගැන තව ගොඩාක් දේවල් අපිට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඔයගලන්ගේ විෂය නිර්දේශයට අනුව තියෙන ප්‍රමාණය තමයි අපි ඔයගලන්ට දෙන්නේ. හොඳද? ඒ නිසා මිනික්කු කියලා කියන්නේ උපදමන ලද යන අරුත. කතකලිවල සාමාන්‍ය වේශ නිරූපණ ක්‍රමය තමයි මේ මිනික්කු කියලා කියන්නේ. ඊළඟට බලමු අපි පච්චා. පච්ච කියලා කියන්නේ කොළ පැහැය වැඩියෙන් භාවිතා කරන වේශ නිරූපණ ක්‍රමය. කොළ පැහැය වැඩියෙන් රජ, දේව, වීර කියන චරිත මේ ගණයට අයත් වෙනවා. කත්ති. කත්ති කියලා කියන්නේ මේ වේශ නිරූපණයෙන් මානාධික හා දරුණු චරිත සඳහා උපයෝගී කර ගන්නවා. මානයෙන් අධික දරුණු චරිත සඳහා මේ කත්ති කියන වේශ නිරූපණ ක්‍රමය යොදා ගන්නවා. නාසයේ උඩ කෙළවරේ සිට පහළ දෙසට තියුණු වක ගැසුණු පිහියක ස්වරූපයක් ගන්නා නිසා පිහිය යන අරුත දෙන කත්ති යන නාමය යෙදිලා තියෙනවා. කත්ති කියන්නේ පිහියට දකුණු ඉන්දියානු භාෂාවෙන්. එතකොට මේ කත්ති කියලා මේ කියන්නේ මේක පිහියක ආකාරයක ස්වරූපයක් තමයි මුහුණේ අර පල්ප් එකෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකයි මේකට මේ එතකොට මේ චරිත දරුණු චරිත සඳහා තමයි මේ වේශ නිරූපණ ක්‍රමය යොදා ගන්න. ඊළඟට බලමු අපි තාඩි. තාඩි කියලා කියන්නේ රැවුල යන අරුත දෙනවා. රැවුල. මේ රැවුල් වර්ග තුනක් තියෙනවා. රතු, කළු, සුදු ආදී වශයෙන්. එතකොට මේ සුදු රැවුල භාවිත චරිත වගේම රතු කළු රැවුල් භාවිතා කරනවා කියලා කිව්වනේ. එතකොට මේ චරිත නිරූපයන් විශේෂ ස්ථානයක් ගන්නවා. මේ චුවන්නා තාඩි. චුවන්නා තාඩි කියලා කියන්නේ ළමයි රතු රැවුලට. ඔය වනචාරී දුෂ්ට චරිත සඳහා තමයි මේ රතු රැවුල් යොදාගත්තු වේශ නිරූපණ ක්‍රමය භාවිතා කරන්නේ. වෙල්ල තාඩි. ඊගාව එක වෙල්ල තාඩි. වෙල්ල තාඩි කියන්නේ සුදු රැවුලට. ඔය හනුමාන් කියන චරිතය සඳහායම යොදාගන්නේ මේ වෙල්ල තාඩි කියන වේශ නිරූපණ ක්‍රමවේදය. ඊළඟට කරුට්ටා තාඩි. කරුට්ටා තාඩි කියන්නේ කළු රැවුල. කළු රැවුල නමින් හඳුන්වනවා. මොකද්ද? එක චුවන්නා රතු රැවුලට. දෙක වෙල්ල තාඩි සුදු රැවුලට. තුන කරුට්ටා තාඩි කළු රැවුලට. මේ කළු රැවුල ආදිවාසී හා වනචාරී චරිත සඳහා තමයි යොදාගන්නේ. ආදිවාසීන් සහ වනචාරී. එතකොට මතකයි චුවන්නා තාඩි අපි යොදාගත්තේ දුෂ්ට චරිත සඳහා. වනචාරී දුෂ්ට චරිත සඳහා තමයි චුවන්නා යොදාගත්තේ. වෙල්ල තාඩි යොදාගත්තේ සාමකාමී හනුමාන් වගේ චරිත සඳහා. කරුට්ටා තාඩි යොදාගත්තේ අපි මොකටද කියන්න බලන්න. ආදිවාසීන් හා වනචාරී චරිත සඳහා. බොහොම හොඳයි. ඒ වගේමයි මේ වේශ නිරූපණයන් තවත් උපමට්ටම් වෙනවා. සුවිශේෂී වූ හිස් පළඳනා තියෙනවා. තේරුණාද? හිස් පළඳනාවන් තුලින් මේ හිස් පළඳනාවට කියන්නේ කිරීටම් කියලා. මොකද්ද කිරීටම්? කිරීටම් හෙවත් හිස් ඔටුන්න. මේ කිරීටම් වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි පර්ශගත. එකක් පර්ශගත, අනික මස්තකී. මස්තකී කියලා කියනවා. එකක් පර්ශගත, අනික මස්තකී. එතකොට මේ මුටි අනුවෙන්ද ශීර්ෂ පළඳනාවක් තියෙනවා කියලාත් මතක තියාගන්න. මුටි යනුවෙන්ද ශීර්ෂ පලඳනාවක් තියෙනවා. මේක නිකන් බාල්දියක හැඩයක් තමයි මේ මුටි කියන ශීර්ෂ පලඳනාව තියෙන්නේ. ඊට අමතරව රංග වස්ත්‍රාභරණ විශාල ප්‍රමාණයක් පුතේ ඇතුළත් වෙනවා. මම ඕගලන්ට කියන්නම් මේකින් එක. ඕගලෝ කැමති අය නෙමෙයි මං හිතන්නේ, හැමෝම ලියාගත්තොත් හොඳයි. ඊට අමතරව විශේෂයෙන්ම ඕගලන්ගේ ගුරු අත් පොතේ, එහෙම නැත්නම් අතිරේක කියවීම් පොතේ තියෙන ටික මං විශේෂයෙන් ඕගලන්ට ලියාගන්නම අවශ්‍ය වෙනවා. මේ ටිකත් ඕගලෝ සටහනක් වශයෙන් යොදා ගන්න. මොකද අපි දන්නේ MCQ එකට නේද, කෙටි ප්‍රශ්න පත්‍රයට මේවා ඉරි ගහන්න එන්න මේ හිස්තැන් පුරවන්නේ. ඒ නිසා මේවා අවබෝධයෙන් ලියා ගන්න පුතේ. රංග වස්ත්‍රාභරණ කීපයක්. එක ඤෝරි, ඤෝරි. එක ඤෝරි. දෙක කුප්පායම්, කුප්පායම්. ඤෝරි, දෙක කුප්පායම්. තුන මුන්රි, මුන්රි. මුන්රි, මුයන්නල් නයනරි යන්න මුන්රි. හතර පතුවාල්, පතුවාල්. පහ කිරීටම්, කිරීටම්. හය වේවුපු. හත කළුතාරම්, කළුතාරම්. තෝල් පූට්ටු. ඉගාව එක තෝල් පූට්ටු. ඉගාව එක තෝල් වලහා. පරිචික්ඛාමනි, පරිචික්ඛාමනි. ළඟට හස්ත කටාකම්, හස්ත කටාකම්. ඊළඟට වල, වල. වලයි කියලා කියනවා වල. ඊළඟට පඩි අරදෝනම්, පඩි අරදෝනම්. චූටි, ඊගවට චූටි. එක නම් මතක තියාගන්නේ නේද, චූටි. ඊළඟට විලංග, විලංග. ඊගවට චාමරම්, චාමරම්. ඊළඟට උත්තරීයම්, උත්තරීයම්. චූටි, විලංග, චාමර, උත්තරීය. ඉතින් ඔයාලට පුතේ පුළුවන්, දැන් ගොඩාක් අයට ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා. ඕගොල්ලෝ කතකලි නර්තන සම්ප්‍රදාය සර්ච් කරලා බලන්න මේ වගේ ඇඳුම් පැළඳුම් දිහා. මොකද්ද මේ කතකලි නර්තන සම්ප්‍රදායේ මේ කියන වේශ නිරූපණ ක්‍රම මොනවද, ඇඳුම් පැළඳුම් මොනවද, මොන වගේද මේ නැටුම් කියලා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. පහසුකම් ඇති දුවා දරුවන්, පැහැදිලි නේද ඔයගොල්ලෝ? මේ කියන වචන වලට බය වෙන්න එපා. ඔයාලගේ ආදරණීය ගුරුතුමී පාසලට ආවහම නැවතත් ඕගලන්ට මේවා ඉතාමත් සිත් ගන්නා සුළු අන්දමින් ඕගලන්ට මේ වගේ පින්තූර පෙන්නලා නේද, වීඩියෝ පෙන්නලා ඕගලන්ට මේවා හොඳට දැනුවත් කරයි කියලා දෙයි. ඉතින් අද මම ඔයාලට මෙහින් කීපයක් විතරක් විස්තර කරන්න, කීපයක්. අපි දන්නවා කිරීටම් කියන්නේ හිස් සොටුනු කියලා නේද? මං ඉස්සෙල්ලා පැහැදිලි කරා කිරීටම් කියන්නේ හිස් සොටුනු. ඒ වගේම පර්ශගත, ඊළඟට ඒ වගේම මුටි කියලා කීපයක් තියෙනවා කියලා කිව්වා නේද? ළඟට කළුතාරම්, කළුතාරම් කියලා කියන්නේ කරට පළඳින මාල. කළුතාරම් කියලා කියන්නේ කරට පළඳින මාල. කුප්පායම් කියලා කියන්නේ උඩුකයට අඳිනු ලබන අද්දිග හැට්ටය. උඩුකයට අඳිනු ලබන අද්දිග හැට්ටය. ඊළඟට උත්තරීයම්, උත්තරීයම් කියලා කියන්නේ කරවට ඉන දක්වා එල්ලා ඇති සුදුහා රතු පටි. මේකේ විශේෂත්වයක් තියෙනවා, අගට රවුම් කණ්ණාඩියක් සවි කරලා තියෙනවා. අගට රවුම් කණ්ණාඩියක් සවි කරලා තියෙනවා. ඊළඟට ඤෝරි, ඤෝරි කියලා කියන්නේ යටි කයට අඳින විශාල රෙද්දක්. මෙය උඩරට නැටුමේ හඟල වගේ. මේ ඤෝරි කියන්නේ උඩ රට නැටුමේ හඟලට සමානයි කියලා මතක තියාගන්න. මේක යටි කයට අඳින විශාල රෙද්දක්. ඉතින් දරුවනේ මේකට රමතර තව තියෙනවා. මේකේ මේ කතකලි නර්තන සම්ප්‍රදාය ඉගෙන ගන්න ලේසියෙන් බෑ. හරිම අමාරු නර්තන සම්ප්‍රදායක්. ලොකු කැපකිරීම කරන්න තියෙනවා. ඇස් යන හැටි, බෙල්ල යන හැටි මේවට කියනවා ආක්ෂි ભેද කියලා. ඇස් මේ පිළිබඳව ඇස් බැලීම්, කරකැවීම් නේද? ආක්ෂි ભેද තියෙනවා, ග්‍රීවා ભેද කියලා තියෙනවා, බෙල්ල හා සම්බන්ධ එක්සර්සයිස්, ඒ වගේම ඒව බෙල්ල හසුරවන්නේ කොහොමද කියලා. ඉතින් පොදුවේ ගත්තහම මේ කතකලි නර්තන සම්ප්‍රදාය තියෙනවා කච්ච කෙට්ට අභ්‍යාසම් කියලා. සුවිශේෂී වූ අභ්‍යාස වල නිරත වෙන්න ඕන මේ කතකලි නර්තන සම්ප්‍රදාය හදාරන ශිල්පියන්. තේරුණාද? මේගොල්ලන්ට ලොකු තෙල් සම්භාහනයක් තියෙනවා මේ කට්ට කෙච්ච අභ්‍යාසම් කරද්දී. ඉතාමත් අමාරුයි මේ විෂය ඉගෙන ගන්න. මේ කතකලි නර්තන සම්ප්‍රදාය ඉගෙන ගන්න ඉතාම ලොකු කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. එනද මතක තියාගන්න, මේ සඳහා යොදාගන්නේ කච්ච කෙට්ට අභ්‍යාසම් කියන මේ මූලික අභ්‍යාස ක්‍රමවේදය. ඉතින් දරුවනේ අපි කරුණු රාශියක් ඉගෙන ගත්තා කතකලි නර්තන සම්ප්‍රදාය පිළිබඳව. අනිවාර්යෙන්ම ඔයාලට මේ පාඩමේ ප්‍රශ්න විභාගයේදී අහනවාමයි. පුතේ මම ඔයාලට ප්‍රශ්න කිහිපයක් ලියාගන්න දෙනවා මේ මං කරපු පාඩම ඇසුරෙන්. එහෙනම් මේවට පිළිතුරු ලියලා පාසල පටන් ගත්තම ඔයාලගේ පාසලේ නැටුම් ටීචර්ට හෝ සර්ට පෙන්වලා නිවැරදිතාවය තහවුරු කරගන්න. පළවෙනි ප්‍රශ්නය, කතකලි නර්තන සම්ප්‍රදායේ ආරම්භය හා විකාශය පැහැදිලි කරන්න. කතකලි නර්තන සම්ප්‍රදායේ ආරම්භය හා විකාශය පැහැදිලි කරන්න. දෙක, රාමාට්ටම් හා ක්‍රිෂ්ණාට්ටම් නිර්මාණය කළ රජවරුන්ගේ නම් සඳහන් කරන්න. රාමාට්ටම් සහ ක්‍රිෂ්ණාට්ටම් නිර්මාණය කළ රජවරුන්ගේ නම් සඳහන් කරන්න. තුන්වෙනි ප්‍රශ්නය, කේරළ කලා මණ්ඩලම් හි නිර්මාතෘවරයා කවුද? කේරළ කලා මණ්ඩලම් හි නිර්මාතෘවරයා කවුද? හතර, කතකලි නර්තන සම්ප්‍රදාය වර්තමාන වේදිකාවට ගැලපෙනසේ සකස් කළේ කවුද? කතකලි නර්තන සම්ප්‍රදාය වර්තමාන වේදිකාවට ගැලපෙනසේ සකස් කළේ කවුද? කතකලිහි ප්‍රධාන ගායකයා හා අනුගායකයා නම් කරන්න. කතකලි නර්තන සම්ප්‍රදාය සඳහා යොදා ගන්නා වාද්‍ය භාණ්ඩ නම් කරන්න. කතකලි නර්තන සම්ප්‍රදාය සඳහා යොදා ගන්නා වාද්‍ය භාණ්ඩ නම් කරන්න. ඊගාව ප්‍රශ්නය, කතකලි නර්තන සම්ප්‍රදාය ආහාර අභිනය අතින් ඉතාම පොහසත් ආහාර අභිනයක් තමයි කතකලි නර්තන සම්ප්‍රදායට තියෙන්නේ. මෙම කියමන උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
තේජ ටීචර්, හරි අපූරුයි. ඔයා ඉතාමත් පැහැදිලි වේ පාඩම අපේ ආදරණීය දුවල පුතාලට පැහැදිලි කළා. නොදැනීම අපගේ හෝරාවත් ගෙවිලා ගියා නේද? එහෙමනම් ආදරණීය දුවේ පුතේ, නැවතත් අපි මෙවැනි දිනයකින් හමු වන තුරු ඔයාලට නිදුක් නිරෝගී සුබ දවසක් වේවා.
අයිබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10-11 ශ්‍රේණිය සඳහා නැටුම් පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහාවිද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත්, දියතලාව මහාවිද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්.